ගරු හෂාරා ලියනගේ මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමියනි. අද දවසේ ජාතික ආර්ථිකයට කාන්තා ශ්‍රම දායකත්වය අගයමින් වැටු ප්‍රහිත සුරකුම් ශ්‍රමය ජාතික ආර්ථිකයට එක් කිරීම සඳහා ජාතික සුරකුම් ප්‍රතිපත්තියක් සකස් කිරීමට අදාළව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව දසවෙනි පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම කාන්තා සංසදය විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධව සතුටු වෙන ගමන් පළමු කොටම විවාදය සම්බන්ධව අදහස් දක්වන්නට ප්‍රථමව අද දවසේ මේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ලක් කෙරුණු යම් කරුණු කිහිපයක් සම්බන්ධව නැවත විමසීමක් කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම අද දවසේ මට පෙර කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කහනවා අපේ රටේ විශේෂයෙන්ම ගත්තොත් ඉරාන යුද නෞකාව ගාලු මුහුදු සීමාවෙන් ඔබට ජාත්‍යන්තර සීමාවේ තිබුණු මේ ඉරාන යුද නෞකාව පැය 11ක කාල සීමාවක් ඒ මුහුදු සීමාවේ තියෙන අතරතුරේදී ආණ්ඩුවක් විදිහට මේකට ඇතුල් වෙන්නට අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්නට අවසර ඉල්ලලා තියෙනවා. හැබැයි ඒක නොදුන් නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ කියලා ප්‍රකාශයක් සිද්ධ කරනවා. මම අහන්න කැමතියි මේ ප්‍රකාශයෙන් ගම්‍ය කරන්න හදන්නේ මේ අහන්නේ ලෝක යුද්ධයක් යුදමය තත්ත්වයක් පවතින වෙලාවක ඒ නෞකාව මේ ගාලු වරායට ගෙන්නන්න කියලාද මේ අහන්න හදන්නේ කියලා මම අහන්න කැමතියි. මේ වගේ ප්‍රකාශ ඇත්තටම මහිතරිතාම මිලේච්චයි අමානුෂිකයි සහ විටක දේශපාලනිකව හාස්‍යජනක වෙන්නත් පුළුවන්. අපි විශ්වාස කරන්නේ ලෝක සාමය සම්බන්ධව. ඒ නිසා ලෝක යුද්ධයකින් හරි දේශපාලනිකව බංකොලොත් වෙලා තියෙන විපක්ෂයක් ආණ්ඩුවට ඒක ඇඟිල්ල දික් කළ ගොඩ යන බලාගෙන හිතනවා නම් මම හිතනවා ඒක ඉතාම හාස්‍යජනක සහ දේශපාලනික බංකොලොත් භාවය මනාවට පෙන්නුම් කරන අවස්ථාවක් කියලා. අද දවසේ මේ කල්තබීමේ යෝජනාව සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ගත්තොත් කාන්තා සංසදයේ විදිහට අපි මේ ජාතික සුරකුම් ප්‍රතිපත්තිය සම්බන්ධව ගෙන එන්නේ ඇයි, මේක අවශ්‍යතාවය කුමක්ද කියන එක සම්බන්ධව අපි මුලින්ම තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ගත්තොත් සංඛ්‍යා දත්ත නිරීක්ෂණය කිරීමේදී අපි දකිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තා අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කාන්තා විද්‍යාර්ථීන් සාමාන්‍යයෙන් 60%-65% ප්‍රමාණයක් සිටිනවා. හැබැයි අපේ ලේබර් ෆෝස් එක ගත්තොත් එහෙම නැත්නම් ශ්‍රම බලකාය ගත්තොත් මේ ශ්‍රම බලකාය තුළ අපිට කාන්තා ශ්‍රමිකයන් එහෙම නැත්නම් කාන්තා ශ්‍රම බලකාය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ වසර ගණනාවක් තිස්සේම 30%-35% අතර සීමාවක්. එහෙනම් සැලකිය යුතු ගැප් එකක් එහෙම නැත්නම් සැලකිය යුතු රික්තකයක් මේ සංඛ්‍යා දත්ත දෙක අතර අපිට දකින්නට පුළුවන් වෙනවා. එහෙනම් ඒකෙන් අපිට විද්‍යමාන වෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන් ඉකොනොමිකලි ඉනැක්ටිවේට් ගතියක් තමයි තියෙන. අපි කියනවා ආර්ථිකමය වශයෙන් නිෂ්ක්‍රියභාවයක තමයි අපේ රටේ බහුතර කාන්තාවක් සිටින්නේ කියලා. ඒකට විශේෂ හේතුවක් වෙන්නේ අපේ ආසියාතික කලාපය තුළ විශේෂයෙන්ම ගත්තොත් කාන්තාව කියන භූමිකාව තුළම ඇයට පැටවෙන යම් වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නිවස ඇතුලේ තමන්ගේ දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම, ආරක්ෂිතභාවය රැකබලා ගැනීම, ඒ වගේම තමයි විශේෂයෙන්ම පෝෂණ කටයුතු, මේ කියන දේවල් අපි විශේෂයෙන්ම රීප්‍රඩක්ෂන් ක්‍රියාවලිය කියලා හඳුන්වනවා. හැබැයි මේ රීප්‍රඩක්ෂන් එක කවදාවත් අපේ දළ ජාතික නිෂ්පාදනයට ප්‍රඩක්ෂන් එකට කැල්කියුලේට් වෙන්නේ නැහැ, ගණනය වෙන්නේ නැහැ. එහෙනම් ආණ්ඩුවක් විදිහට හෝ රටක් විදිහට රටේ පාලකයන් විදිහට මහජන නියෝජිතයන් විදිහට අපේ කාර්යභාරය තමයි මෙන්න මේ ජාතික ආර්ථිකයට දායක නොවන කාන්තාශ්‍රම බලකාය කාන්තා ශ්‍රමිකයන්ට ඒ කාන්තා ශ්‍රම බලකායට අදාළ වෙන පසුබිම එහෙම නැත්නම් ඌට අවශ්‍ය පහසුකම් සපයාගමින් ඒ වගකීම ආණ්ඩුවක් විදිහට අපි බාර ගැනීම තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව දීර්ඝ ලෙස විවිධ කාල පරාසයන්වලදී සාකච්ඡාවට ලක් වුණා. විශේෂයෙන්ම ගත්තොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මූලධර්මයක් ලෙසම අපි මේ අන්පේඩ් කෑ වර්ක් කියන සංකල්පය හඳුන්වලා දීලා තියෙනවා. නමුත් සංකල්පයකට එහා ගිහිල්ලා අද වෙන විට මේ පාර්ලිමේන්තුව තුළ අපිට හැකියාව ලැබිලා තියෙනවා මේකට ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම කෙරෙහි සමස්ත අවධානය යොදා ගනිමින් ඊට වැඩ කටයුතු සිද්ධ කරන්නට. විශේෂයෙන්ම ගත්තොත් කාන්තාව මත පැටවිලා තියෙන මේ බර ආණ්ඩුවක වගකීමක් ලෙස බාරගෙන වැඩ කරන්නට අපි මේ වන විටත් ක්‍රියාමාර්ග බොහෝ සෙයින් අරන් තියෙනවා. මම හිතන්නේ මින් පෙර කතා කර අපේ සහෝදර මන්ත්‍රීවරියන් එවගේම මන්ත්‍රී සහෝදරයන් සියලු දෙනා මේ සම්බන්ධව කතා කරා. රාජ්‍ය ආයතනවල එවගේම පෞද්ගලික ආයතන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම එවගේම මුල් ලබාමිය සංවර්ධනය මේ වගේ විවිධ අංශවලින් අඩු ආදායම් ලබී දරුවන්ට පොත්පත් ලබා දීමේ දීමනාව එවගේම 300ට අඩු පාසල් දරුවන් සිටින පාසල්වලට ලබා දෙන සපත්තු දීමනාව මේ වගේ විවිධ අංශයන් වලින් අපි මේ කාන්තාවන්ට පැටලලා තියෙන බර වගකීම ඔවුන්ව ඉන් ගලවා ගැනීමට අපි විවිධ වැඩසටහන් විශේෂයෙන්ම විවිධ අමාත්‍යාංශ හරහා අපි කරලා තියෙනවා. ඉතින් මේ තුල අපිට අර ජෙන්ඩර් සෙන්සිටිව් බජටින් කියන සංකල්පයක් දකින්න පුළුවන්. අර කාන්තා හා ළමා කටයුතු ගැන කතා කරනකොට ඒක කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත විතරක්ම නෙමෙයි ඒක සමස්ත අයවැය පුරාමත් සමස්ත අමාත්‍යාංශ කෙරෙහිත් බර අපි එලෙසීම පවත්වාගෙන තියෙනවා කියලා කියන්නට ඕනේ. විශේෂයෙන්ම අද දවසේ මගේ අවධානය මම යොමු කරන්න කැමතියි කාන්තාවන්ගේ මෙන්ටල් හෙල්ත් එක. එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය වෙනුවෙන් අපි ආණ්ඩුවක් විදිහට ගෙනගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධ අවධානය යොමු කරන්න. මොකද අපි විශ්වාස කරනවා නිවසක කාන්තාව තෘප්තිමත් නම් ඇය සතුටින් නම් තමයි ඇයගේ ආදරය කරුණාව ලබන දරුවන් සතුටින් තෘප්තිමත්ව සිටින්නේ. ඒ දරුවන් යම් දවසක මේ සමාජගත වීම තුළ සමාජයට ගියාට පස්සේ ආදරයේ පතුරවන ආදරණීය දරුවෙක් වෙන්නේ ගෙදර කාන්තාව එහෙම නැත්නම් මව සතුටින් ඉන්නවා නම් කියලා අපි විශ්වාස කරනවා. එනිසාම විශේෂයෙන්ම ගත්තොත් මේ මානසික සෞඛ්‍ය කියන එක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය තියෙන්නේ මානසික සෞඛ්‍ය අනු පුජ්‍යලේට ජීවිතයේ ඇති ආතති සහ අභියෝග සමග සාර්ථකව කටයුතු කිරීමට තම හැකියාවන් අවබෝධ කර ගැනීමට ඵලදායී ලෙස වැඩ කිරීමට හා තම සමාජයට දායක වීමට ඇති හැකියාව ලබා දෙන මානසික යහපැවැත්මයි කියලා. එහෙනම් යහපත් මානසිකත්වය කියන එක කාන්තාවකගේ කාර්යක්ෂමතාවයට හා සඵලදායීත්වයට ඍජු බලපෑමක් කරනවා කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ කාන්තාවන්ගේ මානසික ගැටලු සම්බන්ධව දත්ත විශ්ලේෂණය කිරීමේදී ග්‍රවුන්ඩ් වීවස් ආයතනයේ දත්තයන් වලට අනුව ලංකාවේ වැඩිහිටි ප්‍රජාවගෙන් 30%ක් මානසික ගැටලු වලින් පීඩා විඳිනවා. ඒ වගේම තමයි කාන්තාවන් සම්බන්ධව ගත්තොත් විශේෂයෙන්ම අවපීඩනය ආතතිය ගෘහස්ථ හිංසනය පසු ප්‍රසව විසාදිය ආදී විවිධ ගැටලු තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ අපිට මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් හෝ නිසි දැනුවත් වීමක් නොමැති වීම නිසා. ඒ නිසා අපි විශ්වාස කරන ආණ්ඩුවක් විදිහට එකක් මේ සම්බන්ධව සාකච්ඡාවක් ඇති කිරීමටත් දැනුවත්භාවය ඇති කිරීමටත් අපි මානසික සෞඛ්‍ය සම්බන්ධවත් මේ මොහොතේ අවධානය ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් හිංසනයේ වින්දිතයන් වන කාන්තාවන් වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වෙන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන අපි ෂෙල්ටර් හෝම්ස් කියලා හඳුන්වනවා. මේවා අපි ආරම්භ කරලා තියෙනවා. එහි 11 වන මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි දිට්වා සුලිකුණාස්තුවෙන් පස්සේ මෙන්න මේ පශ්චාත් කුණාටු තත්වයන් තුළ ඒ ඇතිවෙච්ච මානසික තත්වයන් වලට අදාළව හීලින් ශ්‍රී ලංකා කියන වැඩසටහනත් ඒ වගේම තමයි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන සමග කාන්දාවන්ට අදාළව මේ දරුවන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම සඳහා අවධානය යොමු කළ තියෙනවා. ඒ වගේම තමයි උපදේශන වැඩසටහන්. අපි සාමාන්‍යයෙන් මේ උපදේශන වැඩසටහන් සාම්ප්‍රදායික දේශන කලාවෙන් ඔබ්බට ගිහිල්ලා කාන්තාවන් වගේම සමස්ත සමාජය දැනුවත් කරන රටාවකට අපි අරගෙන යන්න ඕනේ. ඒ නිසා තමයි විවාහ අපේක්ෂිතව ඉන්න යුවළවල් සම්බන්ධවත් ඔවුන්ටත් මේ විශේෂයෙන්ම මේ පුහුණු වැඩසටහන් එහෙම නැත්නම් ඒ වැඩසටහන් අපි නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම තමයි සෞන්දර්යංශයෙන් ගත්තත් අපි දන්නවා මනසට මේ සෞන්දර්ය කියන දේ කලාව වෙහෙතක් වෙනවා. හැබැයි අපේ රටේ මේ ආර්ථික තත්ත්වය තුළ අද වෙන විට පවුලකට එකකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය ගැන කතා කරන්න එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ගැන ගැඹුරින් හිතන්නවත් වෙලාවක් නැහැ. සැමියා බිරිඳගෙන් එහෙම නැත්නම් ගෙදර මව දරුවන්ගෙන් ඈත් වෙලා තියෙන තත්වයකදී මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි අපි දකුණු පළාත
විදිහට
දක්ෂිණ පුනරුදේ නමින් වැඩසටහනක් කරමින් මේ උත්සාහ කරේ කාන්තාවන්ට කලාව සමීප කරන්නට. ඒ වගේම තමයි රටම එකට විසමද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපෘතියත් ඒ වගේම ආරෝග්‍ය ප්‍රාථමික සෞඛ්‍ය ඒකක තුලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ගේ මේ මානසික සුව පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය වෙන ඒ අවශ්‍යතාවය ලබා දෙන. මොකද අපි විශ්වාස කරනවා කාන්තාවක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න නම් ඇගේ මනස සැහැල්ලු විය යුතුයි. අපි ව්‍යවසායකත්වය ගැන කතා කරනවා නම් අලුත් දේවල් මතුවෙන්නට ඇගේ මනස නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා කාන්තාවන්ට විතරක් නෙමේ සමස්ත සමාජයටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි නිර්මාණය කරනවා. ඒ තුළ අපි මේ කතා කරන අන්පේඩ් ක්‍රියාවර් කියන එක හුදු ප්‍රතිපත්තිවලට එහා ගිහිල්ලා ක්‍රියාවලියකටම දායක කරගන්න පුළුවන් කියලා විශ්වාස කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. කාලය ලබා දීම පිළිබඳ ස්තුතියි.